ගරු අමර කුමාර ජානගේ මැතිතුමා
ගරු කතානායකතුමනි විසිතුණු දෙක යටතේ මේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙන් මිස්තුතිවන්ත වෙනවා. රජයේ සතු ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ නිසි බලධාරියා ලෙස කටයුතු කරමින් සිටි අශෝක පීරිස් මහතා හදිස්සියේ ඉන් ඉවත් කිරීම ආසිතව පැනන ගිය ඇති ගැටළු පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. රාජ්‍ය පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙකු මෙන්ම අමාත්‍යංශ කීපයක ලේකම් ධූරයේ දරුව අශෝක පීරිස් මහතා සීමා නීරණ අභියාචනා කමිටුවේ සභාපති ලෙස සිය වගකීම මැනවින් අවබෝධ කරගනිමින් ස්වාධීනවත් අවංකවත් සිය කාර්යභාරය ඉටු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරී සීමා නීරණ අභියාචනා කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට පෙර සිටම අශෝක පීරිස් මහතා ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ නිසි බලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියා. කෙසේ වුවද පසුගිය පෙබරවාරි මාසේ 7 වෙනිදා ඔහු තම ආයතනයේ වෙනුවෙන් කෝප් කමිටුව හමුවේ කරුණු දැක්වීමකින් අනතුරුව ඔහු ඇවිල්ලා කෝප් කමිටුව කරුණු දැක්වුවා. පෙබරවාරි මාසේ 7 වෙනිදා ආපසු යද්දී ඔහු එම තනතුරින් ඉවත් කොට වෙනත් අයකට ඒ බාර දී තිබෙනවා. ගරු කතානායකතුනි පාර්ලිමේන්තු කෝප් කමිටුවට ඇවිල්ලා ඔහු මිනරල් සෑන්ඩ් ආයතනයේ නිසි බලධාරියා හැටියට කරුණු ඉදිරිපත් කරනවා. කරුණු ඉදිරිපත් කරලම ආයතනයට යනකොට ඔහු එම තනතුරින් ඉවත් කරලා තිබෙනවා. 2015 වසරේදී අශෝක පීරිස් මහතා කණජවැලි සමාගමේ වැඩ බාර ගන්න අවස්ථාවේ එහි පැවති දුෂ්කර තත්ත්වයන් ගොඩගෙන ඒ ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට වෙහෙස වී කටයුතු කළ බව රහසක් නෙවේ. 2015 වසරේ ආයතනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 285ක්. නමුත් 2016 වන විට එහි රුපියල් මිලියන 1250 දක්වා 4 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයකම පිරිවැටු වැඩි කරන්න සමත් වෙලා තිබෙනවා. ඔහු සමාගම් බාර ගන්නා විට බැංකු ගිණුමේ ශේෂය රුපියල් මිලියන 61යි. ඔහුගේ සේවය අවසන් කරන අවස්ථාව වන විට ගිණුමේ ශේෂය රුපියල් මිලියන 385 දක්වා වැඩි කරලා තිබෙනවා. එමෙන්ම ඔහු බාර ගන්න අවස්ථාවේ සමාගමේ මාසික වියදම රුපියල් මිලියන 100ක් පමණ වුණා. ඔහු ආයතනයේ කාර්යක්ෂමතාවය වැඩිකොට අනවශ්‍ය වියදම් කපා හැර මහා කළමනාකරණයක් ආයතන තුල ඇති කිරීම මගින් මාසික වියදම රුපියල් මිලියන 65 දක්වා අඩු කිරීමට සමත් වුණා. එසේ වියදම් අඩු කරමින් ඔහු සේවක සුභසාධන ඉහළ මට්ටමට ගෙනාවා. නිදසුනක් ලෙස 2015 වසරේදී සේවකයන්ට බෝනස් වශයෙන් ගෙවා තිබුණේ රුපියල් 17,000යි. ඔහු 2016 වන විට එක් සේවකයෙකුට බෝනස් වශයෙන් රුපියල් 43,000ක් ලබා දීමට සමත් වුණා. වෛද්‍ය ප්‍රතිකාර ගාස්තු ගෙවීම සඳහා රුපියල් 10,000ක මුදල 20,000 දක්වාත් 100%කින් වැඩි කර තිබුණා. නේමාසික ප්‍රතිකාර ගෙවීම සඳහා රුපියල් 102,000ක මුදල 104,000 දක්වා වැඩි කර තිබුණා. කාර්ය මණ්ඩලයට යතුරු පැදි ලබා දුන් රුපියල් 109,000 මුදල රුපියල් 102,000 දක්වා වැඩි කළා. මාණ්ඩලික නිලධාරීන්ට පමණක් පරිගණක ලබා ගැනීම සඳහා ලබා දිය යුතු රුපියල් 109,000 මුදල සියලු කාර්ය මණ්ඩල සමාජිකයන්ට ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නා. ඔහු ආයතනය ලාභ කරා, කාර්යක්ෂමතාව වැඩි කරා, සේවකයන්ගේ සුභසාධන කටයුතු වර්ධනය කරා. එක් පැත්තකින් මෙහෙයුම් වියදම් අඩු කළා. අනිත් පැත්තෙන් සේවක සුභසාධනය වැඩි දියුණුකොට සේවා තෘප්තියක් ඇති කරමින් ආයතනය මනා කළමනාකරණයට යොමුකොට ඵලදායිතාවය ඉහළ මට්ටමකට ගෙනාවා. කෙසේ වුවද ආණ්ඩුව මහජන සම්පත් විකුණා දැමීමේ වැඩපිළිවෙල යටතේ ලංකා මිනරල් සෑන් සමාගමත් විකුණා දැමීමට ලැයිස්තු කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ හේතුව හැටියට දක්වා තිබුණේ අදාළ ආයතනය පාඩු ලබන බැවින් ඒ තවදුරටත් මහජන මුදලින් නඩත්තු නොකළ යුතු බවයි. හැබැයි ලාභ ලබන ආයතන බවට පත් කරලා තිබුණා. ස්ථිර සම්පත ප්‍රමාණය මේ ගරු ඇමතුමා දන්නවා මේක. මට එකක් ගරු අමාත්‍යවරයාට මම කියන එකක් ඔහුගේ දුර කාලය ඇතුළත කරලාද වැරද්දක් වංචාවක් දූෂණයක් නාස්තියක් මේ සභාවට කියන්න කියලා. හැබැයි අලුතෙන් පත් කරපු සභාපතිවරයා මාස දෙක මාසයක් යන කලිනුත් ඔහු කරපවම කියන්නම්. නමුත් අශෝක පීරිස් මහතා අවංක නිලධාරියෙකු ලෙස සිය දැනුම භාවිත කොට දූෂණයට නාස්තියට ඉඩ නොතබා ආයතන ලාභ ලබන ඉහළ ඵලදායිතාවයක් ඇති ආයතන බවට පත් කිරීමෙන් ආණ්ඩුව සැලසුම් අවුල් වූ නිසා දේශපාලන පළිගැනීමක් ඔහු ඉවත් කරන ලද බව මහජනතාව තුළ සැකයක් මතුවෙනවා. මේ අනුව ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ දූෂිතින් බවටත් අවංකව මහජනතාවට සේවය කරන නිලධාරීන් අවශ්‍ය නොවන බවටත් අදහසක් තිබෙනවා. දූෂිතින් තමයි තමුන්නාසලට වුණා. අවංක නිලධාරීන් තමුන්නාසලට වැඩක් නැහැ මේ ආයතන නඩත්තු කරන්න. මම තමුන්නාසලගේ පොල්වත්ත බලාගෙන දුන්නට කමක් නැහැ හොරෙකුට. හැබැයි මේ රටේ මහජනගේ දේපල ඒවා ලබා දිය යුතු වන්නේ මේ රටේ සාධාරණ ලෙස කටයුතු කරන පුරවැසියන්ට. හැබැයි තමුන්නාසලයි පුරවැසියන් ඉවත් කරනවා. ආණ්ඩුවේ ඇසිරීම මෙබඳු තත්ත්වයක් තිබෙන විට යහ පාලනය පිළිබඳ සටන් පාට සියල්ල ආණ්ඩුව විසින් අත්හැර ඇති බව ජනතාවට හේතු වන එක සාධාරණයි. විශේෂයෙන් ලෝකයේ දූෂිත රටවල් නම් කිරීමේ දර්ශකේ ශ්‍රී ලංකාව තවත් පහළට ඇදවැටීම වැළක්විය නොහැකි ගරු කතානායකතුමනි. මම ඔබතුමාට කියන ගරු සභාපතිතුමනි, ඊට පස්සේ පත් කරේ කවුද? කළු මේ ගල්ලංගුරු සංස්ථාවේ ඒ ගල්ලංගුරු ගැනීම සඳහා ආයතන සභාපතිරයට කටයුතු කරපු මෛත්‍රී ගුණරත්න මහේ සභාපතිරයට කටයුතු දැම්මා. ඔහු ඇයි ඒක ඒ ආයතන ඉවත් කරේ?
අපේ
ගරු කතානායකතුමා ගල්ලංගුරු ආයතනයෙන් ඔහු ඉවත් කරේ වන් ටෙන්ඩර් වලට අහුල් වුණා කියලා. ඒක ටෙන්ඩර් වලට අහුල් වුණා කියලා ඉවත් කරපු කෙනා මිනරල් සෑන්ඩ් එකේ නිසිබලධාරියා කරනවා විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, පහුගියදා පුළුමුඩේ ගියා වැඩපළ බලන්න. පළවෙනි වතාවට ලංකාවේ මිනරල් සෑන්ඩ් ආයතනයේ බලධාරියෙක් පුළුමුඩේ බලන්න යන හෙලිකොප්ටරය කරගෙන තමයි පුළුමුඩේ වැඩ බාර ගන්න ගියේ මේ මෛත්‍රී ගුණරත්න.
හොඳයි,
නිසා තමුන්නාසලට ඕන නාස්තිය අවම කරන කාර්යක්ෂමතාව වැඩි කරන නිලධාරින් නෙමෙයි පට්ටපල් හොරු වුණා.
ගරු සභාපති
මම අවසන් කර මම ප්‍රශ්න ටික අහන්නම් ගරු කතානායකතුමනි. මේ தත්ත්වය පැන නගින නෑ කතානායක කේන් තියනවා ටිකක් මේ ප්‍රශ්න ටික කරලා
තියෙනවා.
මේ தත්ත්වය තුල පැන නගින පහත ගැටලුවට පිළිතුරු ලබා දෙනවා තමයි බලාපොරොත්තු වෙන ඇමතිවරයා. මා දන්න ඇමතිවරයාගේ සම්බන්ධ කුමක්ද කියලා. හැබැයි නිශ්චිත වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමයි පත්වීම කරේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමයි මේ ඉවත් කරේ.
அனுரா குமார் திசாநாயக் அவர்கள் கேட்டிருக்கின்ற 23-2 கீழே எங்களுடைய அசோக பீரிஸ் அவர்கள் உண்மையிலேயே ஒரு சிறந்த நிர்வாகி. அவர் எஸ்எல்ஏஸ் உத்தியோகத்தர்களுடைய ஹி அப்ரூவ்ட் தலைவராக கூட கடமையாற்றியிருக்கிறார். அவருடைய அவரிடத்திலே அவருடைய காலத்திலே எங்களுடைய அந்த இல்மனை கூட்டுத்தாபனம் மிக சிறந்த முறையிலே இயங்கியதாக நீங்கள் இங்கு சொன்னதை நான் முற்றுமுழுதாக ஏற்றுக்கொள்கின்றேன். அவருடைய காலத்திலே அவரிடத்தில் நீங்கள் கேட்டால் தெரியும், நானும் எந்த ஒரு விடயத்திலும் தலையீடு செய்யவில்லை. அவரை சுதந்திரமாக அந்த நிறுவனத்தை கட்டி எழுப்புவதற்கு அவருக்குரிய முழு அதிகாரத்தையும் அதற்கு பொறுப்பான அமைச்சர் என்ற வகையிலே வழங்கியிருந்தேன். இந்த விடயத்திலே நீங்களே கேள்வியை கேட்கின்ற பொழுது அதற்குரிய விடையும் நீங்களே சொல்லியிருந்தீர்கள். அதாவது ஜனாதிபதி செயலாளர் அவர்கள்தான் அவரை கம்பிட்டன் அத்தாரிட்டியாக நியமித்திருந்தார். அதன் பிறகு 7ஆம் தேதி நான் கம்பிட்டன் அத்தாரிட்டி பதவியிலிருந்து அவர் நிறுத்தப்பட்டதாக நான் அறிந்தேன். மற்றைய தினம் புதிதாக நியமிக்கப்பட்டிருக்கின்ற மைத்ரி குணரத்னங்கிற சட்டத்தரணி அவர்களை இதே பதவிக்கு நியமித்ததாக என்னுடைய செயலாளருக்கு கடிதம் மூலமாக தெரிவிக்கப்பட்டிருந்தது. எனவே நீங்கள் அவரின் மீது, அதாவது புதிதாக நியமிக்கப்பட்டவரின் மீது சில குற்றச்சாட்டுக்களை முன்வைத்தீர்கள். இது சம்பந்தமாக இதற்கு பொறுப்பான அமைச்சர் என்ற வகையிலே நிச்சயமாக நான் ஆராய்ந்து அது சம்பந்தமான விளக்கத்தை எதிர்காலத்தில் உங்களுக்கு நான் தருவேன். அது மாத்திரமல்லாமல் எங்களுடைய அசோக பீரிஸ் அவர்கள் அவருடைய கடமையை செய்கின்ற பொழுது அதற்கு சமாந்தரமாக இன்னும் ஒரு பாரிய பொறுப்பு அவருக்கு ஒப்படைக்கப்பட்டது. அந்த பொறுப்பையும் செய்து கொண்டு எந்த திணைக்களத்தையும் மிக திறமையாக எந்த ஒரு காலத்திலும் இல்லாத வகையிலே ஒரு உயர்ந்த நிலைக்கு இந்த நிறுவனத்தை கொண்டு செல்லக்கூடிய முறையிலே அசோக பீரிஸ் வழிநடாத்தி சென்றார் என்பதை நானும் இந்த இடத்திலே ஒரு கௌரவமாக ஒரு மூத்த அதிகாரி என்ற வகையிலே அவர் எந்த தவறும் செய்யவில்லை என்பதையும் நான் இங்கு சுட்டிக்காட்ட வேண்டும் அந்த நிறுவனத்துக்குள்ளே. அது மாத்திரமல்லாமல் இன்னும் ஒன்றை நீங்கள் கேட்டீர்கள், இதை தனியாருக்கு விற்பனை செய்ய போகிறீர்களா என்று. நிச்சயமாக இதை தனியாருக்கு விற்பனை செய்ய மாட்டோம் என்பதை உறுதியாக நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். இது எங்களுடைய ஒரு பெரிய பொருளாதார வளமுள்ள வளம், அந்த பிரதேசத்தில் இருக்கின்ற வளம். எனவே நாங்கள் மூலப்பொருளாக ஏற்றுமதி செய்து கொண்டிருக்கிறோம். அதை வெல்யூஷன் செய்து நாங்கள் அதனூடாக நிறைய வேலைவாய்ப்புகளை, நாட்டுக்கான வருமானத்தை அதிகமாக பெறுவதற்கான ஏற்பாட்டுக்காக இலங்கையில் யாராவது தயாராக இருந்தால் எங்களுடைய மண்ணை அவர்களுக்கு வழங்கி இங்கு வெல்யூஷன் செய்வதற்கான ஏற்பாடுகளோடு வந்தால் அவர்களோடு பேசி ஒரு டிரான்ஸ்பரன்சி முறையிலே, அதாவது தனியாருக்கு சொந்தமாக்கப்படாமல் இதை அரச உடைமையாக வைத்து கொண்டு வெல்யூஷனுக்கான முதலீட்டாளர்களை எதிர்பார்த்து நிற்கின்றோம். சில வேளைகள் அதை அரசாங்கத்தால் செய்ய முடியுமாக இருந்தால் அரசாங்கத்துக்கு அமைச்சரவை பத்திரத்தை சமர்ப்பித்து அனுமதியை கோர இருக்கின்றேன். எனவே இந்த வகையிலே உங்களுடைய இந்த வேண்டுகோள் சம்பந்தமாக புதிதாக நியமிக்கப்பட்டவரை பற்றி நீங்கள் சில விடயங்களை குற்றம் சாட்டியிருக்கிறீர்கள். இது சம்பந்தமாக நான் ஆராய்ந்து நிச்சயமாக உங்களுக்கு இது சம்பந்தமாக
தெளிவுபடுத்துவேன்.
ඔබතුමා උත්තරයක් දුන්නා. මම දැනගන්න කැමති වර්තමාන නිසි බලධාරී මෛත්‍රී ගුණරත්න මහත්මයා වැඩ බාර ගැනීමෙන් අනතුරුව පුල්මුඩේ කණිජවැලි ඒ කර්මාන්සාලාව බලන්න ගියා. ඒ බලන්න ගියේ හෙලිකොප්ටරයෙන්ද? ඒ සඳහා කවර මුදලක් ගෙව්වාද කියලා ඔබතුමා මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලෑස්තිද?
ඒ සම්බන්ධව මම සොයා බලලා පාර්ලිමේන්තුවටම ඉදිරිපත් කරනවා.
හොඳයි. හොඳයි බොහොම තුදී. ඊළඟට ප්‍රධාන කටයුතු ආරම්භයේදී පනත්තිට පබ්බිනිය දැනීම ගරු අධිකරණ අමාත්‍යතුමා බුදු සාසන අමාත්‍යතුමා
අධිකරණ සභානායක
සභානායකතුමා
අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘත්‍යතාවයේ පදනම් කොටගෙන අවලංගු කිරීමේ අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවයේ පදනම් කොටගෙන අවලංගු කිරීම සඳහාද ඊට සම්බන්ධ සහ ආනුෂාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම් පතකි.
දෙවනවර කීම කවදාද?
තමාරු.
ඊළඟට ප්‍රධාන කටයුතු අධිනාත විෂය අංක 1 සිට 4 දක්වා ගරු මලික් සමරික්ක මැතිතුමා.
Honorable Speaker, I move item 1, 2, 3 and 4. May I also kindly request your approval to remove item 20 from today's order paper, please.
Item 20. House agrees? Yeah, okay. That's fine. Go ahead, please.
Yes. Honorable Speaker, I would like to give an overview of Sri Lanka's exports and growth as it is now. As we have known, our growth has been okay, but it has been internally oriented. Sri Lanka's annualized real GDP growth from 1990 to 2014 was around 5.4%, with low volatility over the period. And consumption and investment were the primary contributors to growth. Compared to several Southeast and East Asian countries, comparator countries, Sri Lanka has very little GDP growth coming from exports. The export component of growth in Sri Lanka has generally weakened over time. Relative to comparator countries, the contribution of exports to growth was low, especially since late 1990s through 2010, and remained low in absolute terms from 2010 to 2014. Even right now, the export remain low. This lack of export growth contributes to pressures in Sri Lanka's balance of payments, which have constrained overall economic growth potential. Sri Lanka's trade deficit, ranging from -6% to -14% of GDP since 1990, drives a persistent current account deficit, which has generally not been matched by capital inflows. Sri Lanka drew down on international reserves in 2015 to fill the gap in its balance of payments, which led to elevated levels of macroeconomic risk and increased borrowing costs for the government, until IMF support agreement was signed in April 2016. Our exports have diversified very little over the last 20 years, while most comparator countries are getting significant growth from new exports. Over 90% of Sri Lanka's goods exports are focused in products that it first began exporting, with a revealed comparative advantage prior to 1990s. products including garments, tea and other agricultural goods, rubber goods and precious stones. Meanwhile, Thailand, which once had a similar export basket to Sri Lanka, continued to diversify into electronics in 1990s and then into transportation and chemical products. And after that, Vietnam, which had a very similar export basket to Sri Lanka in 1995, has diversified rapidly over the last 10 years. Sri Lanka remains stuck exporting products, mainly apparel and agricultural products, where it competes with primarily low-income countries, which creates a wage ceiling for these industries. For instance, we compete with Kenya and India for the global market share in tea, and compete with India, Bangladesh, Cambodia, and Vietnam in garments. Wages paid by exporting industries are lower than most non-tradable industries such as construction or transport, and especially lower than public administration work. To maintain competitive international prices, several major export industries in Sri Lanka are forced to keep wages low, and they therefore struggle to find and retain workers as incomes increase in the country. Garment exports from Sri Lanka have managed to maintain a global market share through innovation, high quality products, and supplying niche markets through buyer-driven global value chains. However, on the whole, export productivity has not kept pace with overall productivity in Sri Lanka. By contrast, most comparator countries export more diversified baskets of products, including machinery and electrical products, which are often linked through producer-driven global value chains. Research has shown that these product categories tend to be of higher complexity, and countries that export these products tend to have the capabilities and know-how to produce many different products, making further diversification more likely. Research further shows that countries with higher economic complexity tend to achieve higher levels of income and stronger future economic growth, as workers can specialize in areas where their productivity is highest, which supports innovation and sustained wage growth. Many of these more complex products exported by the competitor countries are linked through producer-driven value chains, which allow for further specialization between countries, but which often require investment in production from multinational corporations in order to gain a foothold. Honorable Speaker, it is also necessary for us to diversify our export markets. We've been exporting to our traditional markets, such as the United States, the UK, and European Union. Now the time has come for us to look at new markets. And in this regard, we are in the process of negotiating several bilateral trade agreements with countries such as China, Singapore, and we are also looking at Japan and Korea, and entering into strategic partnerships with Thailand. We are also looking at invigorating our FTA with Pakistan, and at the same time, looking at a comprehensive economic and technology cooperation with India. Honorable Speaker, this is the only way forward for our country, and I seek the support of all members of this chamber to ensure that we achieve our targets. Thank you.
Honorable Sridharan.
கௌரவ சபாநாயகர் அவர்களே, இன்றைய ஏற்றுமதி இறக்குமதி சட்டத்திற்குட்பட்ட விவாதங்களுக்குள் நான் மிக முக்கியமாக இந்த நாட்டிலே குறிப்பாக வடக்கிலே வாழுகின்ற மக்களுடைய ஒரு முக்கிய பிரச்சனையை பதிவு செய்ய விரும்புகிறேன். மிக மிக முக்கியமாக முல்லைத்தீவு மாவட்டத்தினுடைய கேப்பாப்பிளவு கிராமத்தைச் சேர்ந்த மக்கள் இன்று 22 நாளாக தங்களுடைய சொந்த நிலங்களுக்கு செல்வதற்காக அவர்கள் போராட்டம் நடத்தி கொண்டிருக்கிறார்கள். உண்ணாவிரத போராட்டமாகவும் தொடர்ந்து அந்த முகாம்களுக்கு முன்னால் குந்தியிருந்தவாறு இன்று 89 குடும்பங்களைச் சேர்ந்த 42 ஏக்கர் காணிகளுக்காக 15 வயதுக்குட்பட்ட 56 சிறுவர்களும் 13 முதியவர்களும் இவர்களை விட அந்த குடும்பங்களைச் சார்ந்த அங்கத்தவர்களும் 22 நாட்களாக அந்த மண்ணிலே குந்தி தங்களுடைய காணிகளுக்கு செல்வதற்காக போராடி கொண்டிருக்கிறார்கள். பல்வேறுபட்ட தரப்புகளும் ஜனாதிபதி வரைக்கும் பிரதமர் வரைக்கும் கூட இந்த செய்திகள் கொண்டு செல்லப்பட்டும் மேல்குடியேற்ற அமைச்சரால் ஜனாதிபதியோடு பேசப்பட்டிருக்கிறது. இன்று நாளை நாளை மறுதினம் என்றெல்லாம் சொல்லப்பட்டு இதுவரை அந்த மக்கள் தங்களுடைய சொந்த நிலங்களுக்கு செல்ல முடியாமல் அந்த இராணுவ முகாங்களுக்கு முன்னால் சமைத்து சாப்பிட்டபடி ஒரு தங்களுடைய போராட்டத்தை முன்னெடுத்திருக்கிறார்கள். தயவுசெய்து இந்த நாட்டிலே இந்த மக்கள் தங்களுடைய சொந்த இனங்களுக்கு செல்ல முடியுமா, அல்லது இவர்கள் இவ்வாறு தான் போராடி கொண்டிருக்க வேண்டுமா, இதுதான் இந்த நாட்டினுடைய சம உரிமையா, அல்லது இந்த நாட்டிலே இருக்கின்ற மக்களுக்கு வழங்கப்படுகின்ற உரித்தி இதுதானா என்பதை இந்த சபை உயர்ந்த சபையினூடாக மீண்டும் நான் ஜனாதிபதியினுடைய கவனத்திற்கும் பிரதமருடைய கவனத்திற்கும் நான் கொண்டு செல்கிறேன். தமிழர்கள் இந்த நாட்டிலே பாதிக்கப்பட்டிருக்கிறார்கள். ஆஸ்திரேலியா நாட்டிலே பிரதமர் அவர்கள் பேசுகிற பொழுது சொல்லியிருக்கிறார், இந்த இலங்கையிலே தமிழர்களுக்கு பாதுகாப்பு இருக்கிறது, தமிழ் தேசிய கூட்டமைப்பு அதனை ஏற்றுக்கொண்டிருக்கிறது, நீங்கள் எல்லாரும் அந்த நாட்டுக்கு வாருங்கள் என்று அவர் பேசியிருக்கிறார். ஆனால் இந்த நாட்டிலே தமிழர்கள் தெருவிலே குந்தியிருந்து சமைக்கிறார்கள், தங்களுடைய காணிகளுக்கு செல்ல முடியாமல் அவர்கள் தவிக்கிறார்கள், இவர்களுக்கு இங்கே பாதுகாப்பு இல்லை, இரவும் பகலும் எந்த நேரமும் தமிழர்கள் கைது செய்யப்படுகிறார்கள். இந்த வகையான ஒரு பெரிய பொய்யை இந்த நாட்டினுடைய தலைவர் சொல்லியிருப்பது மிக மிக வேதனையானதும் நாங்கள் ஏற்றுக்கொள்ள முடியாத விடயமாகும். அதனை விட புதுக்குடியிருப்பிலே இந்த 20வது நாளாக சுழற்சி முறையிலே 49 குடும்பங்களைச் சேர்ந்த 19 ஏக்கர் காணிக்காக அந்த மக்கள் தங்களுடைய உண்ணாவிரத போராட்டத்தை ஆரம்பித்திருக்கிறார்கள். தொடர்ந்து சுழற்சி முறையிலே அவர்கள் போராடுகிறார்கள் தங்களுடைய காணிகளை விடுவிப்பதற்காக. 2014 9ஆம் மாதம் 11ஆம் தேதி வர்த்தமானி அறிவித்தலின் பிரகாரம் இந்த மக்களுக்கு எதுவுமே தெரியாமல் அந்த காணிகள் காணி சுவீகரிப்பு சட்டத்தின் கீழ் சுவீகரிக்கப்பட்டிருக்கிறது. ஆனால் இந்த மக்களுக்கு அது பற்றி அறிவிக்கப்படவில்லை, மக்களுக்கு எதுவும் தெரிவிக்கப்படவில்லை. இது தொடர்பாக பல போராட்டங்கள் முன்னெடுக்கப்பட்டிருக்கிறது, பல பாராளுமன்ற உறுப்பினர்கள் அது பற்றி பேசியிருக்கிறார்கள், இந்த சபையிலே தெரிவிக்கப்பட்டிருக்கிறது. இந்த நாட்டிலே அந்த மக்கள் புறந்தள்ளப்பட்டிருக்கிறார்கள். இந்த நாடு ஏன் அந்த மக்களுடைய பிரச்சனைகளை கவனத்தில் எடுப்பதற்கு தயாராக இல்லை? சம உரிமை வழங்கப்படுகிறது, நாட்டிலே பாதுகாப்பு இருக்கிறது என்று இந்த நாட்டிலே இருக்கின்ற தலைவர்கள் சொல்லுகின்ற பொழுது இங்கே ஒரு பகுதி மக்கள் தங்களுடைய வீடுகளுக்கு செல்ல முடியாமல் அவருடைய காணிகள் இராணுவத்தால் கடற்படையால் விமானப்படையால் பறிக்கப்பட்டு அவர்கள் அனாதரவாக தெருவில் இருக்கின்ற சூழல் உருவாக்கப்பட்டிருப்பதை ஏன் இந்த சிங்கள தலைவர்களால் புரிந்து கொள்ள முடியவில்லை என்பதைத்தான் நான் இந்த சபையிலே கேட்க விரும்புகிறேன். அடுத்தது பரவிப்பாஞ்சான் கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்ற அந்த நகரத்தினுடைய இதய பகுதியாக காணப்படுகின்ற பரவிப்பாஞ்சான் கிராமத்திலே 9.5 ஏக்கர் காணிகளுக்காக 27 குடும்பங்கள் ஏற்கனவே பல தடவைகள் போராட்டங்கள் நடத்தி அவர்கள் குந்தியிருந்து அவர்களுக்கு பல உறுதிமொழிகள் இந்த அரசாங்கத்தால் வழங்கப்பட்டது, அரசாங்கத்தில் இருக்கின்ற பல அமைச்சர்களால் வழங்கப்பட்டது. ஆனால் இதுவரை அவருடைய காணிகள் விடுவிக்கப்படவில்லை. அவர்கள் நேற்றைய தினத்திலிருந்து மீண்டும் தங்களுடைய சொந்த நிலங்களுக்கு செல்வதற்காக அவர்களும் உண்ணாவிரத போராட்டத்தை ஆரம்பித்திருக்கிறார்கள். அவர்களுக்கு முன்னாலேயே அந்த 2500 பிள்ளைகள் கல்வி கற்கின்ற கிளிநொச்சி மகாவித்யாலயத்தினுடைய காணி 4 ஏக்கர் காணிகள் இராணுவத்தினுடைய வசம் இருக்கிறது நகரப்பகுதிக்குள். கிளிநொச்சியினுடைய நகரத்திலே கிட்டத்தட்ட 40% இப்பொழுதும் இராணுவ முகாங்களாக இருக்கிறது. இதனைத்தான் இந்த நாட்டினுடைய கௌரவ பிரதமர் அவர்கள் இந்த நாட்டிலே தமிழர்களுக்கு பாதுகாப்பு இருக்கிறது அல்லது இந்த நாடு பாதுகாப்பாக இயங்குகிறது என்று சொல்ல வருகிறாரா, அல்லது அவர் எதை பாதுகாப்பு என்று கருதுகிறார்? ஒரு தமிழர்கள் வாழுகின்ற அவர்களுடைய நிலங்களை பறித்து வைத்துக்கொண்டு அவர்களுடைய இடங்களிலே அவர்களை வாழ விடாமல் தடுத்து வைத்து கொண்டு அவர்கள் தெருக்களிலே இருக்கின்ற பொழுது அதனை இந்த நாட்டின் பாதுகாப்பு என்று இந்த உயர்ந்த நாட்டினுடைய ஒரு பிரதம மந்திரி சொல்லுவது சரியானதாக எங்களால் ஏற்றுக்கொள்ள முடியவில்லை. ஆகவே தயவுசெய்து கௌரவ சபாநாயகர் அவர்களே, இந்த நிலைமையை கவனத்தில் எடுக்க வேண்டும். இது ஒரு விசேடமான கவனமாக கொள்ளப்பட வேண்டும். காணாமல் போனவர்கள் இன்றைய அரசாங்கம் இன்னும் 2 ஆண்டுகள் இந்த காணாமல் போன விசாரணைகளை விசாரிப்பதற்கு அவகாசம் கேட்பதாக பத்திரிகைகளில் நாங்கள் செய்திகளை பார்க்கிறோம். அதனை தமிழ் தேசிய கூட்டமைப்பு ஏற்றுக்கொள்ளவில்லை, மிக தெளிவாக நாங்கள் சொல்லியிருக்கிறோம். ஐக்கிய நாடுகள் சபையினுடைய மனித உரிமைகள் ஆணைக்குழு வரைக்கும் கூட இது சொல்லப்பட்டிருக்கிறது. ஆனால் இன்று கிளிநொச்சியில் இருக்கின்ற காணாமல் போனவர்களுடைய உறவுகள் நேற்றைய தினத்திலே இருந்து தங்களுடைய பிள்ளைகளை மீட்டு தாருங்கள் என்று அவர்கள் தங்களுடைய போராட்டத்தை ஆரம்பித்திருக்கிறார்கள். தங்களுடைய கைகளால் அவர்கள் பிள்ளைகளை ஒப்படைத்திருந்தார்கள். மனைவிமார் கணவன்மாரை ஒப்படைத்த மனைவிமார் அங்கே இருக்கிறார்கள். தங்களுடைய பிள்ளைகளை ஒப்படைத்த பெற்றோர்கள் இருக்கிறார்கள், சகோதரர்கள் சகோதரிகள் இருக்கிறார்கள். இவர்கள் தங்களுடைய பிள்ளைகளை எங்கே என்று கேட்கிறார்கள். கண் கண்ட சாட்சியங்கள் இருக்கின்றன. இதற்கு இந்த நாட்டிலே பாதுகாப்பு பதில் எதுவும் இல்லாமல் வெறுமனே இது ஒரு ஒரு பார்வைக்குரிய பொருளாக பார்க்கப்படுகிறது. ஆகவே கௌரவ சபாநாயகர் அவர்களே, இந்த நாடு எங்கே செல்கிறது? இந்த நாட்டில் இருக்கிற இன்னொரு இனம் தொடர்ந்தும் இப்படியே போராடி கொண்டிருப்பதா? அல்ல, இந்த நாட்டில் இருக்கிற இன்னொரு இனம் இவ்வாறு தன்னுடைய நிலத்துக்காகவும் தன்னுடைய மக்களுக்காகவும் செத்து கொண்டிருப்பதா? தன்னுடைய வாழ்வுக்காக இந்த இனம் போராடி கொண்டிருப்பதா? அப்போ இது மிக மிக ஒரு துன்பகரமான சூழலுக்குள் இந்த மக்கள் இருக்கிறார்கள். இதனை தயவு செய்து கௌரவ சபாநாயகர் அவர்களே, நாளைய தினம் இத்தொடர்பாக ஒரு சர்வதேச கவனத்தை ஈர்க்கும் வகையில் எங்களுடைய எதிர்க்கட்சி தலைவர் அவர்களால் ஒரு விசேட பிரேரணை கொண்டு வரப்பட்டாலும் கூட, இன்றைய இந்த சூழலில் இந்த மக்கள் தெருக்களிலே இருக்கிறார்கள், இவருடைய காணிகள் அபகரிக்கப்படுகிறது, இவர்கள் சுதந்திரமாக வாழ முடியவில்லை, இந்த நிலையை கவனத்தில் எடுத்து இவர்களுக்கான தீர்வு கிடைக்க வேண்டும். குறிப்பாக கேப்பாப்புலவிலே வாழுகின்ற மக்களுக்கு என்ன தீர்வு? இந்த நாட்டிலே அதியுத்தம ஜனாதிபதி அவர்களுக்கு இந்த உயர்ந்த சபையினூடாக நான் கோரிக்கையை முன்வைக்கிறேன். ஜனாதிபதி மீள்குடியேற்ற அமைச்சருக்கு குறிப்பிட்டதாக அமைச்சர் சொல்லுகிறார், ஆனால் இதுவரை அந்த மக்களை இன்னும் சொந்த இடங்களுக்கு செல்ல அனுமதிக்கவில்லை. அதே போலதான் புதுக்குடியிருப்பிலே 20 நாளாக இருக்கிற மக்கள் தங்களுடைய நிலங்களை கேட்கிறார்கள், சொந்த நிலங்களைத்தான் அவர்கள் கேட்கிறார்கள், அரச நிலத்தை அவர்கள் கேட்கவில்லை. பரம்பரை பரம்பரையாக தாங்கள் வாழ்ந்த நிலத்தில், தாங்கள் தோட்டம் செய்த நிலங்களில், தாங்கள் வீடு கட்டி வாழ்ந்த நிலங்களில், தங்களுடைய உயிர்கள் வாழ்ந்த இடங்களில், தாங்கள் உயிரோடு வாழ்வதற்கான அந்த உரிமையை கேட்கிறார்கள். இந்த உரிமை இந்த நாட்டிலே மறுக்கப்பட்டிருக்கிறது. இந்த அளவு உரிமையும் மறுக்க
debating on the exports, I think I would appreciate if you can stick to the subject to a great extent. You have your grievances, but we are discussing on the exports.
கௌரவ சபாநாயகர் அவர்களே, நீங்கள் சொல்லுவது சரி, நான் அதை ஏற்றுக்கொள்கிறேன். நான் உங்களிடம் ஒரு விசேட அனுமதியை கேட்கிறேன். மிக முக்கியமாக இங்கே பாதிக்கப்பட்ட மக்கள், இவர்கள் நாளாந்தம் செத்து கொண்டிருக்கிறார்கள். இவ்வாறு செத்து கொண்டிருக்கிற இந்த மக்களுடைய நிலையிலே இது கவனத்தில் எடுக்கப்படுவதில்லை. நாங்கள் வேறு வேறு தலைப்புகளை பற்றி பேசுகிறோம். ஒரு பகுதி மக்கள் என்னவோ செத்து கொண்டிருக்கிற பொழுது நாங்கள் ஏற்றுமதி இறக்குமதி பற்றி பேசுகிறோம். நான் அதனை நிராகரிக்கவில்லை, ஆனால் இந்த மக்களுடைய கவனத்தை எடுங்கள், இதற்கு ஒரு விசேட கவனம் செலுத்துங்கள். அதனைத்தான் இந்த உயர்ந்த சபையினூடாக கொண்டு வருகிறேன். உலகத்தில் இருக்கிற நாடுகளும் சரி அல்லது எல்லோரும் சரி, இதில் கவனம் செலுத்துமாறு கேட்டு நிறைவு செய்கிறேன்.
தேங்க்யூ. ஆனரபிள் கரு அந்துல் குணவாதன மேத்துமா
ගරු කථානායකතුමනි, අපේ උපාය මාර්ගික සංවර්ධන කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ගරු කථානායකතුමනි, මම ඔබතුමාට ලිඛිතව ඉල්ලීමක් කළා. මේ පාර්ලිමේන්තුවට සහභාගි වෙන්න රිමාන් බන්ධනාගාරයේ සිට පැමිණීමට තියෙන අයිතියම ආංශික කාරක සභා සහ මොකද ඒවායේ නියෝජනය වෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නිසා අනෙකුත් කාරක සභාවන් වලට සහභාගි වීමට ඒ නියමිත දැනුම් දීම බන්ධනාගාර ප්‍රධානීන්ට කරන්න කියලා. ඔබතුමා මම දැක්කා පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරලා මේ පිළිබඳ තීරණයක් දැනුම් දෙන බව මාධ්‍යවල වාර්තා වෙලා තිබුණා. මම දැනගන්න කැමතියි ඒ පිළිබඳ ඔබතුමා තීරණයක් ගත්තද? මට තියෙන ඒ අයිතිය ආරක්ෂා කර දීම ඔබතුමාගේ වගකීමක්. මං දැනගන්න කැමතියි ඒ සම්බන්ධයෙන් ඔබතුමා ගත්ත පියවර මොකක්ද කියලා.
දැනට ගරු මන්ත්‍රීතුමා කෝප්සා කෝපා කමිටු වලට ඒ පහසුකම් ලබා දෙන්නේ නැහැ. එහෙම නිසා අලුදයක් කරන්න නැවත අවසරයක් ගන්න ඕනේ. ඊළඟ රැස්වීමේදී මම මේක සාකච්ඡා කරන්න බල මේ සතිය අපි රැස් වෙනවා. ඊට පස්සේ අපි තීරණයක් කරන් දැනුවත් කරනවා.
මේක මගේ ප්‍රශ්නයක් පමණක් නෙවෙයි ගරු කථානායකතුමනි. ඔය කියන හැම කාරක සභාවකම නියෝජනය වෙන්නේ මේ පාර්ලිමේන්තුව සතු බලය.
සත්‍යකෙම ඔව්.
ඒතකොට මම මේ ප්‍රධාන සභා වාරයට සහභාගි වෙන්නේ ඒකට සහභාගි වෙන්න තියෙන අයිතිය පිළි අරගෙන තිබෙන නිසා.
එහෙමයි.
ඉතින් මම මේ මගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, අනාගතයේ මේ අපි ඔය හිරේ දාපු අය හිරේ ඉන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අයත් වෙනුවෙන් තමයි මම මේ ඉල්ලීම කරන්නේ.
ඒක මම පිළිගන්න ගමන් මන්ත්‍රී අපි මට අවස්ථාව දෙන්න ඒක ගැන සාකච්ඡා කරන්න.
ඔබතුමා පිළිගන්නවායි කිව්වේ අපි ඔය හිරේ දාපු අය අනාගතයේ
හිරේ. නෑ නෑ, ඒවට මම කියන්නේ ඔබතුමා ඉල්ලීමක් කළා. ඔබතුමා ඉල්ලීමක් කළාම ඒ කියන්නේ මම ඊළඟ රැස්වීමදී ඒක සාකච්ඡා කරලා පිළිතුරක් දෙන්න.
හොඳයි හොඳයි, බොහොම
ස්තුතියි. මට තනි තීරණයක් ගන්න අමාරුයි ඒක. මම යන දේවල්
ඔබතුමා ඔබතුමා මේ 225ටම ඉන්නේ එකම කථානායකතුමා.
ඔව්.
ඉතින් මන්ත්‍රීවරයෙකුගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය ඔබතුමා සතු තීරණයක්.
ඔව්.
ඒක ඔබතුමාට මේ බලය මේ සභාවෙන් දීලා තියෙනවා.
ඔව් මං.
ඉතින් මම කියන්නේ බලය පාවිච්චි නොකළොත් ඒක කොස් කොටන්නද කියලා අහන වෙලාවකුත් මතුවෙන්න පුළුවන්.
නොකට හරි මම සාකච්ඡා මාගේ දැන් මේ තම කටයුතු කරන්න මට අවස්ථාව දෙන්න ඕන ගරු මන්ත්‍රීතුමා.
හොඳයි, බොහොම ස්තුතියි.
කථානායකතුමනි, පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් අපි සියලු දෙනා ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ මන්ත්‍රීවරයෙක්ට තියෙන අයිතිය වරප්‍රසාද ලබා දීම සඳහා ඔබතුමාගේ කාරුණික අනුග්‍රහය ලබා දෙන්න ලෙස ඉල්ලා සිටිමි. මේ යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ අපනයන සංවර්ධනය අරමුණු කරගෙන. අපේ මලික් සමරවික්‍රම ඇමතුමාගේ පැහැදිලි කිරීමේදී තුමා ඉතා පැහැදිලිව කීවා අපේ අපනයන වෙළඳාමේ වෙළඳපොළ විවිධාංගීකරණයක් නැහැ භාණ්ඩ විවිධාංගීකරණයක් නැහැ අපනයන විශාල වශයෙන් වර්ධනය වෙන්නේ නැහැ මේ තියෙන එක වර්තමානයේදී සත්‍යයක් මොකද තමුන්නාන්සේලා රජයේ බාර ගැනීමෙන් පස්සේ 2015 ජනවාරි ඉඳන් ඔක්තෝබර් දක්වා අපනයන අඩු වෙලා තියෙනවා 2.6%කින් ආනයන වැඩි වෙලා තියෙනවා 0.2%කින් කෘෂිකාර්මික අපනයන අඩු වෙලා තියෙනවා 7%කින් කාර්මික අපනයන අඩු වෙලා තියෙනවා 1.2%කින් ඛනිජමය අපනයන අඩු වෙලා තියෙනවා 3.2%කින් වෙනත් අපනයන අඩු වෙලා තියෙනවා 28.1%කින් ඒ නිසා මේ විශාල ලෙස රට ඇතුළට ගලා එන විදේශ විනිමය පිළිබඳ අර්බුදයක් තියෙනවා අර්බුදය කොතරම් බරපතලද කියලා කියනවා නම් අපි එක්දා මහින්ද රාජපක්ෂ යුගයේ එතුමා රට බාර ගන්නකොට ඇමරිකානු ඩොලරයකට ගෙව්වේ රුපියල් 101යි අවුරුදු 10ක් රට ආණ්ඩු කරලා බාර දෙන විට 131යි දස අවුරුද්දක් තුලදී ඩොලරයට ගෙවිය යුතු මුදල වැඩි වුණේ රුපියල් 30කින් රුපියල් 30ක් කියන්නේ අවුරුද්දකට සාමාන්‍යයෙන් රුපියල් 3කින් ඊට පසුව මේ රජයේ බලයට පත් වෙනකොට 131කට තිබුණ ඩොලරේ අද 153යි 153යි කියන්නේ 22ක් එක වර්ෂයකට 11කින් රුපියල ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම මස්ත බාල්දු වෙච්ච වර්ෂ දෙක විදියට මේ වර්ෂ දෙකේ ඉතිහාසයට එකතු වෙනවා රුපියල මස්ත බාල්දු වෙලා රට ඇතුළට එන විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩි රටින් පිටට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය මේ වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය ඉන්ටර්වෙන්ෂන් නැත්තම් ඉතිහාසයේ කවදාක්වත් නොවුන ප්‍රමාණයක් ඩොලර් වෙළඳපොලේ දාලා තියෙනවා මේ ජනවාරි මාසේ ඉඳන් ගරු කථානායකතුමනි දවස් 45ක් ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 221ක් වෙළඳපොලට අපි රුපියල පවත්වාගෙන යාම සඳහා දමලා තියෙනවා එතකොට මේ ඩොලර් 221ක් කියන්නේ දවසකට ඩොලර් මිලියන 5ක් දවසකට ඩොලර් මිලියන 5ක් කියන්නේ කෝටි 75ක් මේ දවස් 45ට කෝටි 3300ක් දාලා තියෙනවා ඩොලරේ පවත්වාගෙන යන්න. එතකොට ආණ්ඩුව ගත්ත දවස් ඉඳන් අද වෙනකන් ගරු කථානායකතුමනි මේ ඩොලරේ 170ට යන ගමන නතර කර ගැනීම සඳහා වෙළඳපොලේ ශුද්ධ වශයෙන් විකුණලා තියෙන විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක් ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක් වාෂ්ප වෙලා ගිහිල්ලා තියෙනවා. මේ අපි තේරුම් ගත යුතු වෙනවා ලෝක ඛනිජ තෙල් අර්බුදයක් තිබුණා මහින්ද රාජපක්ෂ යුගයේදී තෙල් බැරයක් 127යි ලෝක ආහාර අර්බුදයක් තිබුණා ලෝකයේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් රොකට්ටුවක් වගේ වේගෙන් ඉහළට ගියා ලෝක මූල්‍ය අර්බුදයක් තිබුණා ලෝක මුදල් වෙළඳපොළ කඩා වැටුණා ඊළඟට යුද්ධය තිබුණා යුද්ධයේ යටතේ අවි ආයුධ ගෙනේම හා වෙනත් දේ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගියා ඒ අර්බුද තියෙද්දිත් මෙලෙසින් රුපියල කඩා වැටීමක් වුණේ නැහැ. ගරු කථානායකතුමනි ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා යන වියදම පමණක් මේ අවුරුදු දෙකේදී ඉතුරු වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 4කට වඩා වැඩි ප්‍රමාණයක්. එතකොට දැන් තියෙන ප්‍රශ්නය අපි මේ බොරුවක් විකුණන්න හැදුවට අපිට විදේශ ණය ගෙවා ගන්න බෑ වාරික ගෙවා ගන්න බෑ මහින්ද රාජපක්ෂ හන්දයි මේක වෙලා තියෙන්නේ කියලා. මහින්ද රාජපක්ෂ හන්දද මේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙලා ඉතුරු වෙච්ච රටින් පිටට යන්න තිබිලා රට ඇතුලේ නතර වෙච්ච ඇමරිකානු ඩොලර් බිලියන 4ට මොකද වුනේ? ඒක වාෂ්ප වුණා ගරු කථානායක තුමනි. වාෂ්ප වෙන්න හේතුව තමයි රුපියල පවත්වාගෙන යාම සඳහා අර තෙල් වලින් ඉතුරු වෙච්ච සල්ලි ඔක්කොම ටික ඩොලර් වශයෙන් වෙළඳපොලේ වික්කා වාෂ්ප වෙලා ගියා. මේ නිසා ඇති වෙලා තියෙන අර්බුදය අද දවසේ මගේ ළඟ තියෙනවා මේ 17 වෙනිදා වීක්ලි ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් සෙන්ට්‍රල් බැංක් එකේ අපේ ජාත්‍යන්තර සංචිත තියෙන්නේ ගරු කථානායක තුමනි 5.4යි. 2014දී ජාත්‍යන්තර සංචිතයේ තිබුණ 8.2ක් දැන් තියෙන්නේ 5.4ක් කියන්නේ මේක ඉතාම නරක තත්ත්වයක්. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් එනවා මේ ලබන සතියේ ලංකාවට. මොකද ඔවුන් අවුරුදු තුනකට වාරික හයකින් දෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ගරු කතානායකතුමනි. අපි 1.11 වාරිකයකට ලැබෙන්නේ ඩොලර් මිලියන 162යි. අපි දවස් 45ට නිකන් ඩොලර් විකුණනවා වෙළඳපොළේ විතරක් 225. ඉතින් එතකොට දැන් මේක රුපියල් කෝටි වලින් ගණන් හැදුවොත් ඛනිජ තෙල් ආනයනය කිරීමේ වියදමෙන් සල්ලි රට ඇතුළේ ඉතුරු වෙලා තියෙනවා කෝටි 60,000කට වැඩිය. කෝටි 60,000කට වඩා වැඩි මුදලක් රුපියල මේ 153 මට්ටමේ තියාගන්න යොද හිර කරගෙන තියාගෙන ඉන්නවා ඉන්ටර්වෙන්ෂන් එක. මේ ඉන්ටර්වෙන්ෂන් එක හැමදාම ගෙනියන්න බෑ ගරු කතානායකතුමනි. මේක හුලම් බෝලයක්. දියට ඔබාගෙන ඉන්නවා වගේ බලහත්කාරයෙන් තියාගෙන හිටියට මේක අත්තරපු ගමන් උඩට යනවා. දැන් මේ යන විදියට මේ කරන ක්‍රමයෙන් 5.4ට තියෙන සංචිත මම කියන එක චම්ප කරනවක ඇමෙත්තුමාට තේරෙනවා කියලා මම විශ්වාස කරනවා. මෙහෙම කඩාගෙන ගියොත් තව ටික දවසකින් මේක 4-3 වැටුණොත් අපි මේ රටෙන් LC එකක් පිටරටවලට නිකුත් කළාට ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකක් ඒ ණයවර ලිපිය වෙන රටවල් පිළිගන්නේ නැති වෙනවා. එහෙම පිළිගන්නේ නැති වුණොත් අපිට ඛනිජ තෙල් ගේන්න බෑ, පොහොර ගේන්න බෑ, රසායනික ද්‍රව්‍ය ගේන්න බෑ, ආනයන සම්පූර්ණයෙන් නතර වෙනවා. මේක තමයි විනිමය අර්බුදය තුළ ආර්ථිකය කඩාවැටීම කියන්නේ. මේක ඉතාම නරක තත්ත්වයක්. මේකට බොරු කියලා හරියන්නේ නැහැ. මේකට ප්‍රායෝගික යථාර්ථවාදී විසඳුමක් දෙන්න ඕනේ. සෙන්ට්‍රල් බැංක එක ඇතුළු ඒ විෂයානුබද්ධ විද්‍යුතුන් කියන දේ ඇමතිවරු කැබිනට් මණ්ඩලය ආන්න ඕනේ. ඒක එහෙම කරන්නේ නැතුව බලහත්කාරයෙන් මම සතියකින් රුපියල ගේනවා 130ට කියලා එහෙම වහසි බසක් දෙඩුවට දේශපාලන පුරාජේරුවක් කියන්න පුළුවන් ආර්ථිකය අපිට එක්ස්චේන්ජ් රේට් එක හදන්න බෑ. මේ හදන්න බැරිවීම තුළ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ලබාගෙන තියෙනවා තව සවරින් බොන්ඩ් එකක් ඉෂූ කරලා බිලියන 1.5 ගන්න ඇමරිකානු ඩොලර්. මේ වෙලාවේදී පොලි අනුපාතයේ කරටි කැඩෙන්නේ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒට හේතුව තමයි මහදවල් මහා බැංකුවේ පෙබරවාරි මාසේ 27 වෙනිදා මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඇති වෙච්ච මහා මුදල් මංකොල්ලේදී මේ 9.5ට තිබුණ පොලි අනුපාතය 12.5 වැඩි වුණා. මේ භාණ්ඩාගාර බිල්පත්වල පොලි වැඩි වෙනකොට සමස්ත රටේ සියලුම පොලි අනුපාත වැඩි වුණා. අපි කතානායකතුමනි පෞගිය කාලයේ පොලි අනුපාතය සිංගල් ඩිජිට් තනි ඉලක්කමේ පොලි අනුපාතයක් බවට පත් කරලා තිබුණේ. එතකොට සාමාන්‍ය ජනයා තමුන්ට නිවසක් තනාගන්න, තමුන්ට වාහනයක් ලීසින් කරලා ගන්න, තමුන්ට කනකර උගස් තියලා ගන්න 9.95% පොලියට ගත්තා. අද ශ්‍රී ලංකා ලංකා බැංකුව ජාතියේ මහා පහන්තැඹ ණයකර නිකුත් කරනවා. ලංකා බැංකුව අපෙන් ණයට ඉල්ලනවා 13.25% ණයකර නිකුත් කළා. ප්‍රසිද්ධ කොටස් වෙළඳ පොලි. එතකොට ලංකා බැංකුවට ගෙනිය ගන්න බැරි වෙලා මේ ජාතියේ මහා පහන්තැඹ කියන බැංකුව අරන් යන්න බෑ. එතකොට ලංකා බැංකුව 13.25 පොලියට ණය ගන්නකොට ඒ මිනිස්සුන්ට ණය දෙන්න වෙන්නේ කියලා. මිනිස්සුන්ට ණය දෙන්න වෙන්නේ 16.17% ණය පොලිය. දැන් මේ ණය අරන් තියෙන සමස්ත ලාංකීය ජනතාවට මේ දවස්වල අලුතෙන් එනවා අර තමන් කලින් අවුරුදුවල ගෙව්ව වාරිකයට වඩා වැඩි ණය සේවාකරණයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම රටේ ප්‍රධාන ණයකරු වෙන්නේ රජය. රජයේ ණය පොලි වියදම වර්ෂයෙන් වර්ෂයට විශාල ලෙස වැඩි වෙනවා. මේක දැවැන්ත අර්බුදයක්. දැන් එතෙන්දී මේ අපේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යතුමා බලාපොරොත්තු වෙනවා. හෝගාලා විදේශ ආයෝජනයේ අපේ අපනයන වැඩි වෙයි. එහෙම වෙන්නේ මොකද රටක හොඳයි රටක මුදලේ අගය දිනපතා කඩා වැටෙනවා නම් පොලි අනුපාතයේ ආස උසට ඉහළ යනවා නම් මේ ව්‍යාපාර කරන අයට ව්‍යාපාර කිරීමේ නිදාසක් නැතුව ලංකාවේ සියලුම ලයිස්තුගත සමාගම්වල ප්‍රධාන මේ සභාපතිවරු සියලු දෙනා FCID එකේ ගෙනිල්ල වෙලා බැංකුවේ වාඩි කරවල තියෙනවා ජාතික ව්‍යාපාරිකයෝ. අද ජාතික දේශීය ව්‍යාපාරිකයෝ තුල අදහසක් තියෙනවා මේ සියල්ල සුණු විසුණු කරලා දාලා තමන්ගේ ගජමිතුරන්ට මේ ටික අයිති කරලා දෙන්න තමයි මේ තියෙන සූදානම කියන එක පිළිබඳ කතාවක් තියෙනවා. බලන්න ජාත්‍යන්තර දර්ශකවලට මොකද වෙලා තියෙන්නේ. බ්ලූම්බර්ග් වල රටක ආර්ථික අවදානම් පිළිබඳ දර්ශකය ග්‍රීසියටත් වඩා රටවල් පල්ලෙහකින් අපි ඉන්නේ. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ හදන දූෂණය පිළිබඳ සංජානන දර්ශකය. දූෂණය වැඩියෙන්ම සිද්ධ වෙච්ච වර්ෂය ලෙස 2016 ලංකාව නම් කරලා තියෙනවා. ඊළඟට ලෝකයේ ඩීටී ආධිපත්‍ය පිළිබඳ දර්ශකේ 54 වෙනි ස්ථානයේ සිටි රට 68 වෙනි ස්ථානයට ගිහිල්ලා තියෙනවා. මේව තමයි ජාත්‍යන්තර දර්ශක. මේ දර්ශක දකින්නකොට පිච් රේටින් වල අපි අවදානාර සහිත රටක් කියලා තියෙනවා. මෙහෙම තියෙනකොට විදේශ ආයෝජක වෙයිද, අපනයන වැඩි වෙයිද? අනිත් එක එතුමන්ලා තේරුම් ගන්න ඕනේ පසුගිය අවුරුදු 30ක් රටේ අපනයන වැඩි කරනවා නෙමෙයි, ආයෝජකෙක් විදේශිකයෙක් ලංකාව දිහා බැලුවේ නැහැ. මුහුදු වෙරළෙන් 3-2ක් මහ පොළොවෙන් 3-1ක් වෙනම රටක් ලෙස ගන්න LTTE ත්‍රස්තවාදයේ දරුණු ලෙස ක්‍රියාත්මක වෙනකොට ගුවන් තොටුපළේ ගුවන් යානා පුපුරනකොට මේ සංචාරකයෝ එනවා නෙමෙයි දිව්වා. මේ හෝටල් කාමරේ ඉකිබින්දා ඩොලර් 25ට හෝටලයක
කාමරයක් තව මිනිත්තුවයි තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා.
විකුණන්න බෑ. ඒ නිසා අපේ රටේ අපනයන බැන අලුතෙන් හිතන්න ඕනේ අවුරුදු 30ක් යුද්ධ නිසා අපිට ජාත්‍යන්තරයට යන්න බැරි වුණා. අද අලුතෙන් ඒක හිතන්න පුළුවන්. අද යුද්ධයක් නැහැ. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලු මිනිස්සු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ Tamanට උදව් කරනවා නම් නැකිටින්ට අලුත් බලාපොරොත්තුවක් සූදානමක් තියෙනවා. ඒ නිසා ඒ බලාපොරොත්තුව සූදානම ඉෂ්ට කරන්න බෑ. මේ අද ඇති වෙලා තියෙන දැවැන්ත ආර්ථික අර්බුදයේ යටතේ අලුතෙන් අලුත්ම විදියට හිතන්න නැතුව රටට ගොඩ යාමක් නැහැ. ඒ නිසා අපි එතුමගින් ඉල්ලා සිටිනවා මේ ඉන්දියාවට රට පාවලා දෙන, ඉන්දියාවට සේවාංශේ විවෘත කරන, මුළු රටේම විද්‍යුතුන් විරුද්ධ වෙන ඉන්දු ලංකා ගිවිසු ඉන්දු ලංකා මේ එක්ට ගිවිසුම අත්සන් කිරීමෙන් මේ ප්‍රශ්නේ විසඳනවා
කියලා
මුළු රටම ගිනි ගන්න තත්වයකට තමයි එතුමා එන්නේ. ඒක කරන්න එපාය කියන ඉල්ලීම කරමින් මගේ වචන ටික
අවසන් කරනවා. ගරු පාටලි චම්පික රණවක අමාත්‍යතුමා,
කතානායකතුමනි, අපේ රටේ ආර්ථිකයේ හා මූල්‍ය තත්ත්වය පිළිබඳව වෙනම විවාදයක් කරන්න තරම් ඇත්තටම තත්ත්වයන් ඇති වෙලා තියෙන අවස්ථාවක උපාය මාර්ගික පනත යටතේ යම් යම් සහන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ආයෝජන අමාත්‍යාංශය විසින් අපේ රටේ ආයෝජන ශක්තිමත් කර ගැනීම සඳහා අපි සියලු දෙනාම වටහා ගත යුතු තත්ත්වය නම් 2015 මුල වෙනකොට රාජ්‍ය මූල්‍ය ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයකට පත් වෙලා තිබුණා. ආණ්ඩුවේ ආදායම ප්‍රමාණවත් උනේ නැහැ. ආණ්ඩුවේ ණයයි ණයේ පොලියයි ගෙවන්න. ඒ නිසා හැම අවස්ථාවෙම තව තවත් ණය ගන්නට පෙළඹෙමින් විෂම ණය චක්‍රයකට රට ගොදුරු වෙලා තිබුණා. ඒ වගේම තෙල් මිල ඉහළ යාමත් එක්ක 2008 ඇතිවෙච්ච ගෝලීය අර්බුදයේ ඇතුලේ අපේ රටට වගේම අපේ වැනි රටවල් වලට මූල්‍යමය වශයෙන් ගෝලීය මූල්‍ය මදුසමයක් ඇති වෙලා තිබුණා. ඒකට ප්‍රධාන හේතුව ඇමරිකා එක්සත් ජනපදයේ විශාල මූල්‍ය සහනාධාරයක් ණය කන්දක් ඒ රටේ ව්‍යාපාරිකයන්ට කිසිම පොලියකින් තොරව ලැබීම නිසා. මේ නිසා ලංකාවේ එක ආයතනයක් විතරක් ඇමරිකා එක්සත් ජනපදයට අයිති ඩොලර් බිලියන 3ක පමණ ආයෝජන සිද්ධ කළා. දැන් ඒ ගෝලීය මදුසමය අවසන්. තෙල් මිල අඩු වෙලා තියෙනවා වගේම ඒ ගෝලීය මූල්‍ය මදුසමය අවසන්. දැන් අනුක්‍රමයෙන් ඇමරිකා එක්සත් ජනපදය තමන්ගේ පොලිය අනුපාත ඉහළ නමමින් ඉන්නවා. ඒ වගේම නව පාලනාධිකාරී ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ ඒ අයගේ නව ප්‍රතිපත්තිය ආර්ථික ජාතිකවාදය. ඒ ආර්ථික ජාතිකවාදයත් එක්ක ඇමරිකා එක්සත් ජනපදයේ වසර 100කට පස්සේ තමන්ගේ යටතල පහසුකම් නැංවීම සඳහා දැවැන්ත මුදලක් ආයෝජනය කරන්න යනවා. ඒ අනුව ඔවුන්ගේ මූල්‍ය ආයතන සහ පුජ්‍යලීන් විදේශවල තැන්පත් කළ ධනය තම රටතුලට ඇද ගැනීම සඳහා ඔවුන්ගේ පොලී අනුපාත ඉහළ නැංවීමේ තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒක අපේ රටට පමණක් නෙමෙයි ඉන්දියාවට, චීනයට, අප්‍රිකාවේ රටවල් ගණනාවකට බරපතල මූල්‍ය අපහසුතා මතු කරන විදේශීය මූල්‍ය සංචිතවලට බලපාන තත්ත්වයක්. මේ තත්ත්වය යටතේ අපේ අපනයනය වර්ධනය කර ගැනීම සඳහා අනික් පැත්තෙන් අපිට සම්ප්‍රදායික උපක්‍රම වලින් අපේ අපනයනය වර්ධනය කරගන්න බෑ. ගරු කතානායකතුමනි, 1977 අපි ආර්ථිකය විවෘත කරපු අවස්ථාවේදී අපි උපාය මාර්ගයේ උනේ ඉතාම පැහැදිලිව අපගේ නිෂ්පාදන සාධක ලාභ කිරීම මගින් ආයෝජකින් ඇද ගැනීම. අපගේ ලාභ ශ්‍රමය, අපගේ ලාභ පරිසරය, ඒ වගේම අපගේ ලාභ ශ්‍රම නීති ඒවගේම ලාභ බලශක්තිය කියන මේ කාරණාවලින් තමයි අපි ආයෝජකී නැදගත්තේ. අද වෙනකොට මේ කලාපයේ අපිට තිබිච්චේ වාසිදායක තත්ත්වය සාපේක්ෂ වාසිය සම්පූර්ණයෙන්ම කනපිට හැරලා තියෙනවා. මේ කලාපයේ තියෙන වැඩිම ශ්‍රම ගාස්තු, වැඩිම බලශක්ති ගාස්තු, වැඩිම ශක්තිමත්ම පරිසර නීති, ශක්තිමත්ම ශ්‍රම නීති තියෙන්නේ මෙහි. ඒ නිසා මේ නිෂ්පාදන සාධක ලාභ කිරීම මගින් ආර්ථික වර්ධනය අපයනයන බල ලබා ගැනීමට දරන උත්සාහය, විදේශ ආයෝජන කිරීමට දරන උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැන් ඉන්නේ අතරමැදි කාලයක, නව යුගයක්, නව උපය මාර්ගයක් රට අවශ්‍ය කාලෙක. ඒ නිසා තමයි රජ තීරණය කළේ රටේ නව උපය මාර්ගය හැටියට නවෝත්පාදනයත්, ඒ වගේම අපේ භූගෝලීය පිහිටීම පාවිච්චි කරලා ඒ සාපේක්ෂ වාසිය කලාපයේ අත්පත් කර ගැනීමට ක්‍රියා කිරීම. මම විශේෂයෙන්ම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වෙන වරාය නගරය, එහෙම නැත්නම් මූලමේ නගරය සම්බන්ධයෙන් වෙච්ච ඒ බදු සහන පිළිබඳ යෝජනාවත් අද ඉදිරිපත් කළ තිබෙන නිසා. මේ වරාය නගරය සම්බන්ධයෙන් මේ රටේ විශාල කලබගෑනියක් තිබුණා. මේක නීති විරෝධී කියලා කට්ටියක් කිව්වා. මේක පරිසරයට හානි කරයි කියලා කට්ටියක් කිව්වා. මේ නිසා සමාජමය වශයෙන් විශේෂයෙන්ම අපේ දුගී ධීවර ජනතාවට විශාල හානියක් වන බව ප්‍රකාශයට පත් වුණා. මේ වගේ විශාල ගැටලු ප්‍රශ්න ප්‍රමාණයක් මතු වුණා. සමහරු දැනුවත්ව කරුණු දැක්වුවා, සමහරු අයාලේ කරුණු දැක්වුවා, සමහරු මේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච දේශපාලන ප්‍රශ්න මත කරුණු දැක්වුවා. මේ සම්බන්ධයෙන් මේ රජ යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා පත් වුණාට පස්සේ විශේෂ කමිටියක් මේ පිළිබඳව පත් කළ ගරු අග්‍රාමාත්‍යතුමා අජිත කොස්ත මහත්තයාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳ වාර්තාවක් ලබා ගත්තා. ඒ වාර්තාව පදනම් කරගෙන තමයි 2015 මාර්තු මාසේ එහි වැඩ කටයුතු නතර කළේ. එය නැවත ආරම්භ වුණේ 2016 අගෝස්තු 12. ඒ අගෝස්තු 12 ඇතුළු ඒ කාලය ඇතුළත මාස 18කට ආසන්න කාලය තුළ අපි මේ පිළිබඳ විධිමත් වැඩසටහනක් දියත් කළා. එක පැත්තකින් මේ පිළිබඳව තිබුණා වූ නීතිමය තත්ත්වය වෙනස් කරගන්න අපි ක්‍රියා කළා. ඒ අනුව අද විධිමත් නීත්‍යාන ගිවිසුම්කවල ගිවිසුමක් තිබෙනවා. මොකද කලින් අවස්ථාවේදී ඒ ගිවිසුම අත්සන් කළ තුනේ වරාය අධිකාරියත් එක්ක වරාය අධිකාරී පනත යටතේ එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට හැකියාව තිබුණේ නැහැ. දැන් අපි නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක විධිමත් ගිවිසුමක් අදාළ චීන සමාගම ඇති කරගෙන තියෙනවා, නීත්‍යානුකූල ගිවිසුමක්. ඒ වගේම එම ගිවිසුම ඇතුලේ තිබිච්ච බරපතල ගැටලු ගණනාවක් අපි විසඳගෙන තිබෙනවා. එකක් තමයි සින්නක්කරව අපේ පොළොවට අයිති මේ දූපතේ ඉඩම් චීන සමාගමකට ලබා දීමේ ඒ තිබිච්ච තත්ත්වය අපි වෙනස් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම පොදු භූමි භාගයේ ප්‍රමාණය අද හෙක්ටයාර 90 දක්වා ඉහළ නංවන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මේ රටේ ඉන්න දෙකෝටියකට ආසන්න ජනතාවට විහාර මහදේවි උද්‍යානය වගේ 8 ගුණයකින් විශාල උද්‍යානයක් ඒ වරාය නගරේ ඇති වෙනවා. ඒ වගේම අපි මේට චීන ආයෝජනය $1,400,000. නමුත් මේ මූල්‍ය නගරයට, වරාය නගරයට සැපයුම් සපයන්, ජලය සපයන්, විදුලිය සපයන්, කසල ආදිය කළමනාකරණය කරන්න එයට වඩා විශාල ආයෝජනයක් අවශ්‍ය තිබුණා. ඒ කියන්නේ වරාය නගරේ ජීවමාන කිරීම සඳහා ඒ චීන සමාගම වැය කළාට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා ආණ්ඩුවට වැය කරන්න සිද්ධ වෙලා තිබුණා. දැන් අපි ඒ තත්ත්වය වෙනස් කළා තියෙනවා. වෙනස් කළා අපි ඒක ඒ චීන සමාගම සමග ඇති කරගන්නා හවුල් සමාගමක් මගින් ඒ අදාළ යටතල පහසුකම් වර්ධනය කිරීමට අපි ඉදිරි කාලයේ කටයුතු කරනවා. ඒ අනුව ඒ බරපතල වගකීම, ඒ බරපතල ණය ගැතිවීමට ඉදිරිපිට භාවයෙන් අපි ඒ වරාය නගරය මුදාගෙන තිබෙනවා. ඒ වගේම අපි කියන්න ඕනේ මේ සම්බන්ධයෙන් තිබුණ විශාල පරිසර ප්‍රශ්නයක්. ඇයි මෙවැනි විශාල ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය කරන පරිසර නීතිය, එනම් පරිසර ඇගැයීමේ වාර්තාවක් අරගෙන තිබුණේ නැහැ. අපි මේ සම්බන්ධයෙන් විධිමත් පරිසර ඇගැයීමේ වාර්තාවක් ගත්තා. විවිධ පරිසර සංවිධාන ගණනාවක අදහස් අපි ලබා ගත්තා. ඒ අනුව වෙර සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් අදාළ ආයතනත් මේ අදාළ චීන සමාගමට ලබා දීලා තියෙනවා කොන්දේසි 73ක් ඉටු කරන්න කියලා. මේ පරිසර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන නම් මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේදී එය බලන්න කියලා. ඒ සම්බන්ධයෙන් අපි තාම දැඩිව ඍජුව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරන්න ඕනේ. මේ ගරු සභාවේ දැන ගැනීම පිණිස පසුගිය ගිවිසුමෙත් මේ නව ගිවිසුමෙත් තියෙන වෙනස්කම් සහිත ඇමුණුම එක මම හෙන්සාඩ් ගත කිරීම සඳහා සභාගත කරනවා. ඒ වගේම මේ පරිසර කොන්දේසි 73 හෙන්සාඩ් ගත කිරීම සඳහා මේ අවස්ථාවේ සභාගත කරනවා. මම හිතන්නේ සෑම සමාජිකයෙකුටම, සෑම ජනතාවකටම දැනගන්න පුළුවන් කොතරම් තද පරිසරික නීති යටතේද අද අපි මේ කටයුත්ත කරන්න කියලා. ඒ වගේම ගරු කථානායකතුමනි, මේ මගින් විශාල සමාජ ප්‍රශ්නයක් පැන නැගිලා තිබුණා. ඒ තමයි දීවර ජනතාව සහ ඒ අවට ජනතාව ඇතිවෙලා අතර ඇතිවෙලා තිබිච්ච බිය. ඔවුන්ගේ දීවර ප්‍රදේශ විනාශයට පත් වෙනවා අය, ඔවුන්ගේ ආදායම් මාර්ග නැති වෙලා යනවා අය, ඒ මගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය අභියෝගයට ලක් වෙනවා අය කියන ප්‍රශ්නේ. මේ සම්බන්ධයෙන් උද්ඝෝෂණ, උපවාස, සත්‍යක්‍රියා නොඑක් දේවල් සිද්ධ වුණා. අද අපි විශේෂ ක්‍රමවේදයක් ඇති කරලා තියෙනවා. පරිසරික ගැටලුවක් ඇති වුණත්, ඒ වගේම සමාජ ප්‍රශ්නයක් ඇති වුණත් වහාම ඒ ව්‍යාපෘති කාර්යාලය හා සම්බන්ධ වෙන විදිහේ අපි සමාජ වැඩ කටයුත්තක් කරලා තියෙනවා. ඒ උද්ඝෝෂණයට අපි කන් දීලා, ඒ උද්ඝෝෂණයේ තිබු කරුණු ගැන සලකා බලලා අපි ඒ නාවික මාර්ග වෙනස් කළා. දීවර ජනතාවගේ ජීවන වෘත්තියත්, ඒ වගේම වරාය නගරයේ ඉදිකිරීමත් කියන දෙකම පවත්වාගෙන යන අද කටයුතු කරලා තියෙනවා. ඒ වගේම වැලිකොඩ දැමීම, ගල් කැඩීම ආදී දේවල් නිසා ඇති වෙන ප්‍රශ්න වලට වහාම පිළියම් සිදීම සඳහා අවශ්‍ය කරන ඒ සමාජ වාතාවරණය අපි එතන ඇති කරලා තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ, මේ වරාය නගරේ කාර්යස්සන තැනක් හෝ, එහෙම නැත්නම් කැසිනෝ පවත්වාගෙන යන තැනක් හෝ හුදු විනෝදාස්වාදයට යොමු වෙච්ච ස්ථානයක් නෙවෙයි. මේට අරමුණක් තිබුණේ නැහැ. මේ අරමුණ අපි ලබා දීලා තියෙනවා. ඒක තමයි මේ ආසියානු කලාපයේ මූල්‍ය නගරයක් හැටියට මේ වරාය නගරය පවත්වාගෙන යාම. ඔබතුමා හොඳින්ම දන්නවා කරු කතානායකතුමනි, පළවෙනි ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ ස්විස්තර්ලන්තයේ නැමැති රට මේ තැනටපත් වෙන්නේ ඒ අයගේ ගත්ත උපාය මාර්ගික වෙනස. මොකද ඒ රට ඉතාලියට, ජර්මනියට, ප්‍රංශයට කොටස් වශයෙන් තිබිච්ච කුඩා රටක්. නමුත් ඔවුන් ගත්ත තීරණය තමයි පළවෙනි ලෝක මහා සංග්‍රාමය නිසා යුරෝපයේ රටවල් විශේෂයෙන්ම ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය බංකොලොත්භාවයට පත් වෙලා තිබුණා. ඒ නිසා අධික බදුබර ඒ රටේ ව්‍යවසායදායකයන්ට අධික බදුබර පනවලා තිබුණා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්ත ඒ ස්විස්තර්ලන්තයේ බැංකු බදු සහන සහිත මූල්‍ය නගරයක් බවට ජිනීවා නගරය ස්විස්තර්ලන්තයම පත් කළා. අපගත ප්‍රතිඵලය, මේ පුංචි රට, මේ ස්විස්තර්ලන්තයේ නැමැති පුංචි රට අද ලෝකයේ විදේශ අක්වරල තැන්පතු, එම නැත්තං විදේශීය ගිණුම් පවත්වාගෙන යන ඒවයින් 30%ක් තියෙන්නේ අද මේ පුංචි රටේ. එනිසා ඒක අද ලෝකයේ ධනවත්ම රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එනිසා අපිත් මේ මූල්‍ය නගරේ අපි කැසිනෝ ගහන්න, කාර්යස් යන්න නෙමෙයි, කෙලින්ම මේ කලාපයේ මූල්‍ය තැන්පතු බාර ගන්නා ස්ථානයක් බවට, මූල්‍ය තැන්පතු පවත්වාගෙන යන ස්ථානයක් බවට අපි මේක මූල්‍ය පාරාදීසයක් බවට පත් කරනවා. මේක අපිට අමුතු දෙයක් නෙමෙයි. අපේ අනුරාධපුර යුගයේදීත් මෙවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවට තිබුණා. වාණිජ ව්‍යාපාර, වාණිජ්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන අතිවිශාල පිරිසක් මන්නාරමට ආවා, තිරිකුණාමලෙන් ආපහු ගියා, අනුරාධපුරයේ ප්‍රධාන මූල්‍ය මධ්‍යස්ථානයක් හෙට පවත්වාගෙන ගියා. එවැනි තත්ත්වයකට සමාන තත්ත්වයක් මෙතන අපි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. මෙමගින් අපිට හැකි වෙනවා මේ විදේශ විනිමය ශාස්ත්‍රයේ අපට ඇතිලා තියෙන අර්බුදේ, ආනයන අපනයන හිඟය, ඒ වගේම අපේ රුපියල අව ප්‍රමාණය වීම පිළිබඳ තියෙන ගැටලුව සහ මුලින්ම ඉවත් කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, අපි ඉතා සතුටින් කියනවා මේ ව්‍යාපාරය අද අපි හිමින් හිමින් කඩිනම් කරලා තියෙනවා. ලොකු ප්‍රචාරක වාසීන් වලින් තොරව මෙහි තියෙනවා ඉඩම් කොටස් 28ක්. අපි ඉතා සතුටින් කියන මේ 2017 වර්ෂයේ අවසන් වෙනකොට මේ බිම් කොටස් දෙකක් අපි සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා අවසන් කරනවා. ඒ වගේම 2018 මැද භාගයේ වෙනකොට බිම් කොටස් 8ක් සම්පූර්ණ කරලා අවසන් කරනවා විකිණීමට සූදානම් වෙන ආකාරයට. 2019 ජූනි මාසයේදී මේ සම්පූර්ණයෙන්ම අවසන් කරලා හෙක්ටයාර 262කින් යුතු රමණීය දූපතක් මෙතන ඉදි කරන්න අපි කටයුතු කරනවා. එය මේ රටේ ජනතාව අත්පත් කරගත්ත ජයග්‍රහණයක්. වංචාවලින් තොරව, පාරදුෘෂ්‍ය භාවයෙන් තොරව ව්‍යාපෘතියක් කොහොමද රටේ කරන්න කියන එකට සාධකයක් හැටියට අපිට මේක පෙන්වන්න පුළුවන්. ඒ අනුව අපි ඉතා සතුටින් කියනවා අපි ලබන අවුරුද්දේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ විශේෂ නීති රීති ගෙනල්ලා, මේ පිළිබඳව විශේෂ පදනමක් සකස් කරලා ඒ විදේශීය මූල්‍ය නගරය එතන ඉදි කරන්න. ඊට සාපේක්ෂව අර බේරේ වැවවට ප්‍රදේශය රටේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය බවට දියුණු කරන්න, ඒ වගේම මූල්‍ය නගරය සහ ගුවන් තොටුපළ එකට සම්බන්ධ වෙන අධිවේගී මාර්ගයක් ඉදි කරන්නත් ඉදිරි කාලයේ මේ ඉතාම නුදුරේදී අපි කටයුතු කරන බව ප්‍රකාශ කරමින් අපේ රටේ ආර්ථිකයේ බලගත් වෙනසක්, වැදගත් වෙනසක් සිදු කිරීමට කාලය එළඹිලා තියෙනවා. එහෙම නැතුව මේ ණය බරත්, ඒ වගේම අපේ රුපියල අව ප්‍රමාණය වීමත්, ඒ වගේම අඩු ආදායම් රටක් හැටියට පැවතීමත් නතර කළා මේ රට ඉදිරිය කරා ගෙන යාමට අවශ්‍ය කරන නව උපාය මාර්ගයක ප්‍රධාන ස්ථානයක් බවට මේ මූල නගරය පත් වෙන බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා.